වේදනා පත්‍ය තණ්හා කියන තැන්නේ පිටපු ඒ තණ්හා කියන පදේ ගැන සාමාන්‍ය විස්තරයක් දැනගන්ටයි තේරුම් කරගන්ටයි. ඉතින් හොඳින් තේරුම් අරගන්න ඕනේ අපි මේට පෙර වේදනා කියන වචනේ විග්‍රහ කරලා දුන්නා සම්පස්සජා වේදනා කියන වචනය. එහෙනම් වේදනා පත්‍ය තණ්හා කියන තැන තත්ත කතමෝ වේදනා පත්‍ය තණ්හා මේ වේදනා පත්‍යෙන් තණ්හා වෙනවා කියන්නේ කුමක්ද? රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධර්ම තණ්හා අයං උච්චති වේදනා පත්‍ය තණ්හා. මේ ආකාරයෙන් මේ තණ්හා කියන පදය විභංග ප්‍රකරණෙහි පටිච්චසමුප්පාද විභංගෙහි විග්‍රහ වෙනවා. හොඳින් තේරුම් අරගන්න ඕනේ තණ්හා කියන පදයෙන් පෙන්නවා කුමක්ද පෙන්වන්නේ? ඒ තණ්හා කියන තැන කිව්ව වචනේ මොකද්ද? අපි අද ආශාව කියලා වචනකින් භාවිතා කරනවා, ඇලුම් කිරීම කියන වචනකින් භාවිතා කරනවා. නමුත් හොඳින් මේක තේරුම් අරගන්න ඕනේ ඒ ඇලුම් කිරීම කෙබඳු ආකාරයෙන් සිද්ධ වෙන එකද මේ තණ්හා කියන මේ ස්ථානයේ යෙදෙන්නේ. සම්පස්සජා වේදනාවෙන් හටගන්න තණ්හාව කියනකොට තේරුම් අරගන්න ඕනේ මේ ලෝකේ නිත්‍යයි සැපයි ආත්මයි කියන දෘෂ්ටියට පිටිලා මේ ලෝකේ හරි වටිනා දෙයක් සාර ධර්ම තියෙන දෙයක් කියලා හිතලා අන්නේ ආකාරයෙන් ඇතිවෙන්නා වූ යම්කිසි වින්දනයක් ලැබනකොට එබඳු වින්දනයේ ප්‍රිය හැටියට මනාප හැටියට දකිනකොට ඒ තැනැත්තාට අවශ්‍ය වෙනවා යලි යලිත් ඒ මත ගොඩනගා ගන්න හඹා යන්න. එහෙනම් මෙන්න මේ බලාපොරොත්තු නිසා මොකද වෙන්නේ? යලි යලිත් බලාපොරොත්තුවක් ඇති කරගන්නවා. මෙබඳු වටිනා රූප මත යලි යලිත් බලන් දැත්නම්, මෙබඳු වටිනා ශබ්ද යලි යලිත් ඇසුරු කරන් දැත්නම්, මෙබඳු වටිනා සුවඳ ගන්ධේ මට යලි යලිත් ඇසුරු කරන් දැත්නම්, ඒ වගේම මෙබඳු රසයේ යලි යලිත් ඇසුරු කරන් දැත්නම්, මෙබඳු ස්පර්ශයේ යලි යලිත් ඇසුරු කරන් දැත්නම්, ඒ වගේම මෙබඳු ධර්මියෝ යලි යලිත් හිතමින් ඒ පසුපස මානසිකත්වයේ ගොඩනගාන්ට ඇත්නම් කියලා. මෙන්න මේ ආකාරයෙන් ඇතිවෙනවා එක්තරා විදිහක ඇලීමක්. මෙන්න මේ අල්ලා ගන්න ලක්ෂණය තමයි මෙතන තණ්හා කිව්වේ. තත්ත්‍ර තත්ත්‍රාභි නන්දනී සෙයි යති ඉඳන් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා ආදී වශයෙන් මේ ස්ථානයේ මේ තණ්හා විග්‍රහ වෙනවා. එතකොට තව විදිහකින් තමයි රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධර්ම තණ්හා කියලා පෙන්නේ. ඒ වයින් ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම කියන මේවාට ඒ තැන හාවෙන ලක්ෂණේ තමයි මේ තණ්හා කියන වචනේ කිව්වේ. ඒ තණ්හි හාවෙන නිසා තණ්හා කියන වචනේට හොඳ අර්ථයක් එනවා. තණ්හා කියන වචනේ තෝරාගන්න ඉතාම පැහැදිලි. ඒ තණ්හි හාවෙනවා. තණ්හි හාවෙන නිසා තණ්හා කියනවා. ওই ආකාරයෙන් තියලා ගත්තාම අපිට හොඳට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් ඇයි එහෙම හාවෙන්නේ. ඒ තැන හොඳයි කියන මුලාව නිසා. නිත්‍යයි සැපයි ආත්මයි කියලා හිතා ඉන්නේ අනිත්‍ය වූ, දුක්ඛ වූ, අනාත්ම වූ දෙයක් ගැන. මෙන්න මේ ටික තේරුම් ගන්න බැරි නිසා තමයි අපි අවිද්‍යාවේ යුක්තව ඒවා හරි වටිනවයි කියලා ඒවා යලි යලි ගොඩනගාගෙන ඇසින් ඒවන් රූපයන් අල්ලාගෙන ඇසුරු කරන්ඩ, කනින් එබඳු ශබ්දයන් අසමින් ඇසුරු කරන්ඩ, නාසයෙන් එබඳු ගන්ධයන් ඇසුරු කරමින් ඒ මත අපේ පැවැත්ම ගෙනියන්ද, දිවෙන් රස ඇසුරු කරමින්, කයෙන් පාස ඇසුරු කරමින්, මනසින් එබඳු ධර්මයන් ඇසුරු කරමින් ඒ මත ජීවත් වෙන්න මානසිකත්වයක් උදා කරනවා. අන්නේ මානසිකත්වයේ නිසා මොකද වෙන්නේ? මේ තණ්හා කියන අවස්ථාව සසර ගමනක් ගොඩනගන්න හේතු වෙනවා. අත්තරින්ද හිතෙන්නේ නැහැ, පැවැත්මට හිතෙනවා. පැවැත්ම ගොඩනගන්න හිතෙනකොට එක්තරා ශක්තියක් මතුවෙනවා. මේක එක්තරා ධර්මතාවයක්. චිත්ත ශක්තිය කියලා අපි කියන්නේ ඕකයි. කර්ම ශක්තිය කිව්වෙත් ඒකයි. අනිවාර්ය ශක්තියක් මතු කරපුවාම මොකද වෙන්නේ? සසර ගමනට හේතු වෙන යමක් නිර්මාණය කරනවා තණ්හා කියන අවස්ථාවේ බැඳීම උමුල් කරගෙන. ඒ නිසා තමයි සිද්ධ වෙන්නේ සසර ගමනට හේතු වෙන කාරණයක් වෙන්නේ මේ තණ්හා කියන කාරණේ. ඒ තැන හාවෙන්න කොහෙද අපි හාවෙන්නේ? ලෝකයට අයිති වනවාද? රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධර්ම කියන මේ හය බාහිර ලෝකයට අයිති. ඒව ඇසුරු කරන්න නම් අපිට මොනවද ඕන වෙන්නේ? ඇස, කන, නාසය, දිව, කය, මන කියන හයක් ඕන වෙනවා. ඉතින් ඇස, කන, දිව, නාසය, කය, මන කියන මේ ටික එකතු කරලා මම කියන ගොඩක් ගොඩ ගහගෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම කියන ඒවා වටිනවා, ඒව ඇසුරු කළ යුතුයි කියලා මගේ කියන ගොඩකට ගොඩ ගහගෙන මමයි මගේ කියන දෘෂ්ටි දෙකක් හදාගන්නවා. හදාගෙන ඒකේ වටිනාකමක් දැකලා ඒ තුල ජීවත් වෙන්න තව තවත් ගොඩනගාගෙන තව තවත් ඉදිරියට පැවැත්ම ගෙනියන හැඟීමක් ඇති වෙනවා. මෙන්න මේ ඇති වෙන හැඟීම නිසා මොකද වෙන්නේ? ඇසෙන් නික්මෙන්න බෑ, ඇසෙන් ඉවත් වෙන්න බෑ. යලි යලි ඇස ගොඩනගන්නා වූ මානසිකත්වය අපි ළඟ ගොඩනැගිනවා. රූපයන්ගෙන් ඉවත් වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ රූපයන් කරා හඹා ගොසින් ඒවා අල්ලාගෙන ඉන්න මානසිකත්වයක් ගොඩනැගෙනවා. ඒ වගේම අසකන දිවනාසේ ශරීරයේ මනකින මේ ඉන්ද්‍රියය පවත්තන්න ඕන මානසිකත්වයක්මයි ඇති වෙන්නේ. තව තවත් ඉදිරියට ඉදිය යුතුයි. ජීවත් විය යුතුයි. මොකටද? මෙන්න මේ ආකාර වන්නා වූ ඊතන හරි වටිනවා. ඊතන අත්හැරලා යන්න බෑ. ඊතනට හා වෙලා ඉන්න ඕන කියන හැඟීමක් ඇති වෙනවා. මෙන්න මේක තමයි අවිද්‍යාව නිසා ඇති වෙන්නා වූ ඊතන හා වීම ඒවා තණ්හා වීම. එහෙනම් ඔය තණ්හා කියන වචනෙට අවිද්‍යාව සමග ඉදෙන වචනයක්. අවිද්‍යාවත් එකයි ඔය තණ්හා ඉදින්නේ. ඉදිරි අවස්ථාවේදී අපි ඒක විග්‍රහ කරලා දෙනවා පරිත්‍යාගෝපාදී ඉදෙන ආකාරයේ. එතකොට අපි මෙතෙන් දකින්න ඕනේ මෙන්න මේ තණ්හා කියන අවස්ථාවේදී රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියන මේවා තමයි ලෝක සත්‍යය සසර ගමනක් ඇති කරවන්න හේතු වෙන කාරණා. ඒවල ප්‍රියකරන නිසා තමයි අත්හැරින්න බැරි. ඊතන ඇලින්නේ ඒ නිසයි. අන්නේ ඇලුම් කිරීම තමයි අපි මේ ස්ථානයේ පෙන්වන්නේ. අන්නේ තණ්හා කියන වචනේ. සංස්පර්ශයෙන් හටගන්න වේදනාව සම්පස්සජා වේදනා. ඒ සම්පස්සජා වේදනාවෙන් හටගන්නා වූ දේ තමයි ඒක අත්හරින්න බැරුව එහි ඇලෙන මානසිකත්වය. අන්න ඒක තමයි මෙතන අපි තණ්හා කියලා කිව්වේ. එහෙනම් මේ තණ්හා දුරුකොලොත් මොකද වෙන්නේ? මතුමතු තේවායේ ඇලිලා බැඳිලා යන්නා වූ මානසිකත්වයේ දුරු වෙනකොටම ඒ තුලින් ගොඩනැගෙන්නා වූ නොපෙනෙන ශක්ති විශේෂයේ ගොඩනැගීම නතර වෙනවා. මොකද්ද මේ නොපෙනෙන ශක්ති විශේෂය කියන්නේ? මේ ශක්ති විශේෂය තමයි සසල ගමනක් උදාකරන්න අවශ්‍ය කරන නොපෙනෙන ගැඹුරු සිවුම් ශක්තියක් නිකුත් කරන අවස්ථාව. මෙන්න මේ තණ්හා කියන தත්ත්වෙට වුණා මොකද වෙන්නේ? ඒ පුද්ගලයාට ඒ දේ පිළිබඳව අමතක කරන්න බැරුව යනවා. ඒ දේ අතාරින්න බැරුව යනවා. යලි යලි තේ ඇසුරෙන්ද හිතෙනවා. මෙන්න මේ නිසා මොනව ඇසුරෙන්ද හිතෙන්නේ? මනවරණ රූප ඇසුරෙන්ද, මනවරණ ශබ්ද ඇසුරෙන්ද, මනවරණ ගන්ධ ඇසුරෙන්ද, මනවරණ රස ඇසුරෙන්ද, මනවරණ ස්පර්ශ ඇසුරෙන්ද, මනවරණ ධර්ම ඇසුරෙන්ද? මෙන්න මේ නිසා මොකද වෙන්නේ? ඒ ඇසුරෙන්ද යම් තැනක පිහිටෙවද හිත? අන්න ඒකට කියනවා රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධර්ම තණ්හා කියලා. මෙන්න මේක ඇති වෙන්න හේතුව මොකද? මේවා හරි වැදගත් දේවල් යන මානසිකත්වය ගොඩනැගුන නිසා අන්නේ මානසිකත්වයෙන් ඒ කරා ඔහු බැඳී හිටිනවා. අන්නේ නිසා තමයි සසල ගමනට හේතු වෙන තණ්හා කියන කොටස මේ ආකාරයෙන් පහළ වෙන්නේ. ඒ කොටස සසල ගමනට හේතු වෙන්නේ. දැන් අපි මෙතනින් තේරුම් අරගන්න ඕනේ මෙබඳු වන්නා මේ තණ්හාවල් කොයි කොයි ආකාරයෙන් පිටවුවාම කොයි කොයි තැනට හේතු වෙනවද? මොනවද ඒ තණ්හා? තව ක්‍රමයකින් කියනවා නම් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා තව ක්‍රමයකින් විග්‍රහ වෙනවා. මේ තණ්හා කියන කාරණේ පංචකාම සම්පත් පිළිබඳව ඒවා භුක්ති විඳීමේ ආස්වාදයේ මුල් කරගෙන ඒ තැන බැඳී රැඳී හිටින්නා වූ ආස්වාද ජනක වන්නා වූ අවස්ථාවක් මුල් කරගෙන හිතේ හටගත්තනම් යම්කිසි ගති ලක්ෂණයක්. අන්නේ ගති ලක්ෂණේ නිසා අවමුකද කරන්නේ කාම යම් තැනකද එතන ඉක්මවන්න බැරි එතන බැඳුරු හැඳුරු ස්වභාවයට පත් වෙනවා. මේකට කියනවා කාම තණ්හා ආවිලා, කාම තණ්හා විලා. එතන තව එකක් තියෙනවා. ඒ කාම අත්හැරලා හිටියත් භව ඉක්මවන්න බෑ. මොන භවද? කාමයේ සඳහා විතරක් නෙමෙයි ලෝක සත්‍යෙම ජීවත් වෙන්නේ. කාමයන් අත්හැරපු කෙනාට තව මේ ලෝකේ ජීවත් වෙන්න හිතෙනවා. මොකටද? මොන මොනවා හරි දැනගන්න, තේරුම් ගන්න, මිත්‍ර ඇසුරේ ඉන්න, පිරිස ඇසුරේ ඉන්න, ඒ වගේ මේ ආකාරයෙන් තවත් තවත් දේවල් ඇති වෙනවා. මෙන්න මේ බඳු වන්නා වූ භවයේ හේතු කොටගෙන මේ වගේ ඉඳ තියෙනවා නම් බ්‍රහ්මයක වෙලා ඉඳ තියෙනවා නම් දෙවියෙක් වෙලා ඉඳ තියෙනවා නම් මේ බඳු විදිහක මගේ ජීවිත වැයතුම ගත කරන්න තියෙනවා නම් මේ බඳු සත්‍යතානාන්තරයකින් ගැජමෙන්ද තියෙනවා නම් මේ ආදි වශයෙන් ඇති වෙන්නා වූ තණ්හා කොටසක් ඇති වෙනවා. ඒක රූප බලන්නත් නෙමෙයි, ශබ්දහන්නත් නෙමෙයි, ආස්වාද ගන්න නෙමෙයි, ගඳ සුවඳ දැනගන්නත් නෙමෙයි, රහ බලන්නත් නෙමෙයි, ස්පර්ශ දැනගන්නත් නෙමෙයි. නමුත් හිතක හට ගන්නා වූ එක්තරා දෙයක් තමයි තමන් උසස් ලෙස ජීවත් වෙන්න ඕනේ, තත්ත්වට ආලාන්තරයක් ඇතුව ජීවත් වෙන්න ඕනේ, ඒ වගේ මහේසාකේ ලීලාවෙන් ජීවත් වෙන්න ඕනේ. මේ ආදි ගති ලක්ෂණ මෙන්න මේ බඳු එක එක භවයන්ට හිත තියලා ඒ භවයන්ට හිතෙන්ට ඇතුළු කරගෙන ඒ ස්ථානයේ ඉඳ හිටුවාම අන්නේ තුල ගොඩනගෙන මානසිකත්වයෙන් භව තණ්හා මතු වෙනවා. ඒ වගේම විභව තණ්හා කියන වචනකින් පෙන්නනවා තව දෙයක් තියෙනවා. මොකද ඒකෙත් කාරණා ටිකක් මේ කාලේ අර්ථ විග්‍රහ කිරීමේදී තියෙනවා. සසල ගමනක් නැහැ. එන්නම් මේ පින්පව් කියලා දෙයක් නැහැ. මේ ආදි වශයෙන් ගන්නා වූ එක්තරා මිත්‍යා දෘෂ්ටික ගති ලක්ෂණයක් නිසා පුද්ගලයා ඇති කර ගන්නා වූ තණ්හාව විභව තණ්හාව හැටියට මේ කාලේ විග්‍රහ වෙනවා. ඊටත් අතර තව වැදගත් දෙයක් ඔතන තේරුම් ගන්න ඕනේ. ඒක එතකොට ගත යුතු දෙයක්. කුමක්ද? තමන් බලාපොරොත්තු වෙන්නා වූ යම්කිසි ස්වභාවයක් ඇත්නම් ඒ ස්වභාවය තමන්ට නැති නිසා ඇති වෙන්නා වූ දාහයෙන් හට ගන්නවා. කෙසේ හෝ මම ඊතර ගොඩනගා ගත යුතුයි. අන්න ඒ වගේ නොලැබුණු දෙය පිළිබඳ තණ්හාවක්, නොලැබුණු දේ ලබා ගැනීමේ තණ්හාවක් ඇති වෙනවා. අන්නේ බඳු අවස්ථාවත් මේ විභව තණ්හා කියන කොටසට ගැනෙනවා. එහෙනම් මොකද වෙන්නේ? මෙන්න මේ ආකාරයෙන් මේ තණ්හා කියන මානසිකත්වයේ ගොඩනැගුණාම වටිනා දෙයක් තියෙනවා, හරි වටිනා දෙයක්. ඒ නිසා මට ඒක දාලා යන්න බෑ. ඒක මම බැඳිලා හැඳිලා ඉන්න ඕනේ කියලා. මෙන්න මේ බඳු මානසිකත්වයේ තුලින් තමයි ලෝක සත්‍යයට එබඳු බලාපොරොත්තු සහගත පැවැත්මේ බලාපොරොත්තුව ඇති වෙන්නේ. මෙන්න මේ නිසා ලෝක සත්වයා කාමයන් අත්හැරලා ගියත් භවය අත්හරින්න බැරි නිසා එතන බැඳිලා හිටිනවා. එනිසා අපි දකින්න ඕනේ මෙන්න මේකෙන් තණ්හාව කුමක්ද? තණ්හාවට හේතුව කුමක්ද? තණ්හා නිරෝධය කුමක්ද? තණ්හා නිරෝධ මාර්ගය කුමක්ද කියන මෙන්න මේ කාරණා හතර තේරුම් ගත්තනම් අන්නේ තේරුම් ගැනීම නිසා ඒ පුද්ගලයාට ඇති වෙන දෙයක් තමයි මානසිකත්ව තුළින් යථාබෝධය දකින නුවණ හතරක් පහළ වෙනවා. තණ්හාව කියන්නේ කුමක්ද? තණ්හාවට හේතුව කුමක්ද? තණ්හා නිරෝධය කුමක්ද? තණ්හා නිරෝධීට මාර්ගය කුමක්ද කියලා මෙන්න මේ හතරාකාර ඥාන දර්ශනයක් පහළ වුණා නම් තණ්හා මුල් කරගෙන හටගත්ත මේ ඥාන දර්ශන හතර චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරවලා නිවන් අවබෝධ කරන්නට හේතු වෙනවා. එදා හොඳින් තේරුම් අරගන්න ඕනේ මේ කියන්නා උත්තරීතර ධර්ම මාර්ගය තුළින් අපිට නිවන් දකින්න පුළුවන්. ඒ කාරණේ හරියට තේරුම් ගත්තා නම් ඒ ඥාන හතර තණ්හා මුල් කරගෙන පහළ වෙනවා. අන්න තණ්හා හැටියට තේරුම් අරගත්තා නම් ඒ වගේම තණ්හාවෙන්ම ඇතිවෙනා වූ තණ්හාවට හේතුව තේරුම් ගත්තා නම් තණ්හා නිරෝධය තේරුම් ගත්තා නම් තණ්හා නිරෝධ කරන මාර්ගය තේරුම් ගත්තා නම් අන්නේ කාරණේ අපිට මේ පටිච්චසමුප්පාදයේ තණ්හා කියන කොටස තෝරා ගැනීමේ අතිශේත යහපත් කාරණේ සිද්ධ කළා වෙනවා. හොඳින් තේරුම් අරගන්න ඕන නිසා තණ්හාව කියලා හට ගන්නකොට ඒ තන ඇදෙන බැඳෙන තැන් තියෙනවා. යෝ එතකොට අන්නේ තණ්හාවක් යම් තැනක හටගත්තා නම් ඒ තණ්හාව නිරෝධ කරගත්ත දවසට අපිට නිවන ලැබෙනවා. යෝ තස්සා ඊව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ ජාගෝ පටිනිසග්ගෝ මුක්ති අනාලයෝ. මේ දුක නිරෝධාරය සත්‍ය බුදු පියාණන් වහන්සේ දේශනා කරපු වෙන ආකාරයේ. එහෙනම් මෙන්න මේ තණ්හාව නිරෝධ කර ගැනීම ওই ක්‍රමයට සිද්ධ වෙනවා. එහෙනම් ඒ තණ්හා නිරෝධ කරගත්තාම ඒ හේතු කොටගෙන උපාදාන නිරෝධ වෙනවා, භව නිරෝධ වෙනවා, ජාති නිරෝධ වෙනවා, ජරා මරණ නිරෝධ වෙනවා කියලා. මේ ආකාරයෙන් මේ පටිච්චසමුප්පාදේ ওই ආකාරයෙන් විග්‍රහ වෙනවා. හොඳින් තේරුම් අරගන්න ඕනේ අන්නේ තණ්හා කියන කොට අද වටහා ගත්තා නම් මේ ආකාරයෙන් ඒ තැන ඇලෙන බැඳෙන මානසිකත්වයේ ඇයි උදා වෙන්නේ? මේ ලෝකේ නිත්‍යයි සැපයි ආත්මයි කියලා මේ මුලා දෘෂ්ටිය තියෙන නිසායි. ඒ දෘෂ්ටිය අත්හැරලා දැම්මට අත්හරින්නම් මොකද කරන්න ඕනේ? ඒ තණ්හා කරමු දේ තණ්හාවට බදා ගන්න හේතු වෙච්ච මූල ධර්මයේ අනිත්‍ය දෙයක්ය, දුක්ඛ දෙයක්ය, අනත්ත දෙයක්ය කියලා ධර්මානුකූලව දැකලා තේරුම් අරන් තියෙන්න ඕනේ. මෙන්න මේ ටික හරියාකාරව තේරුම් ගත්තා නම් මොකද වෙන්නේ? අපිට පුළුවන්කමක් ලැබෙනවා යෙහි තණ්හාවේ යථාර්ථය වටහා ගන්න. හරි වටිනා දෙයක් කියලා හිතා හිටමු. ඒ තණ්හාකාරක ධර්මයේ නැත්නම් ඇස කන දිවනාසයේ ශරීරයේ මන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මෙන්න මේ කාරණා ටික නැත්නම් මේ ලෝකයට අයිති කොටස් ටික මේවා පිළිබඳව අනිත්‍ය වශයෙන් දැක්කනම් මේවා කැමැතිසේ පවත්වන්න පුළුවන් දේවල් නෙමෙයි. ඒ වගේම මං කෙබඳු ආකාරයේ මෙසේ පිහිටිය යුතුයි මෙසේ පැවතිය යුතුයි කියලා හිතුවට එසේ පවතින දේවල් නෙමෙයි. ඒක මේක ආකාරයෙන් වෙනස් වෙනවා. අන්නේ ආකාරයෙන් වෙනස් වෙමින් වෙනස් වෙලා යනකොට මොකද වෙන්නේ? අපි බලාපොරොත්තු ඒක නෙමෙයි නම් අපිට ඕන විදිහට පැවැත්වීම නම් නමුත් සිද්ධ වෙන්නේ ඊට වෙනස් දෙයක් නම් ඒකාන්තයෙන් එතන වික්ෂිප්තතාවයක් ඇති වෙනවා, දුකක් හටගන්න හේතු වෙනවා. මෙන්න මේ කාරණේ තේරුම් ගත්තාම අපි දකින්න ඕනේ අන්නේ වික්ෂිප්ත භාවයටපත් වුණා නම් දුකට අසහනයට හේතු වුණා නම් ඒ ඇසුරු කරපු නිසාම තමයි අපිට මේ දුක ගොඩ නැගෙන්නේ. එහෙනම් තණ්හාවේ යම් තැනක බැඳුනොත් තමයි එබඳු දුකක් ගොඩ නැගින්නේ කියලා අපි හරියාකාරව දැක්කා නම් මොකද වෙන්නේ? අපිට පුළුවන්කම ලැබෙනවා එබඳු දේ වැඩක් නැහැ කියලා වටහා ගන්න. අනේ වැඩක් නැහැ කියලා වටහා ගත්තා නම් චතුරාර්ය සත්‍ය දකින ඥානයේ පහළ වීමට හේතුකාරක වන නුවණක් ඒ පහළ වුණේ ත්‍රිලක්ෂණ දැකීමෙන් හටගන්න නුවණ. මෙන්න මේ නුවණ වැටුණා නම් මොකද වෙන්නේ? අන්න අපි තණ්හා කරපු යම් කිසි දෙයක් ගැන තිබුණනම් මේක තණ්හාවෙන් බැඳෙන වටිනා දෙයක් නෙමෙයි. ඒ දේ හොඳයි ප්‍රියයි මනාපයි කියලා බැඳී හැඳී ඉන්න තරම් මනසට ගන්න තරම් වටිනා දෙයක් නෙමෙයි කියලා ටිකෙන් ටික වැටෙන්න පටන් ගන්නවා. යම් දවසක මේ ආකාරයේ වැටෙන්න පටන් ගත්තා නම් මොකද වෙන්නේ? යම් කිසි ඒ වතුරුන් කෙරෙහි ගොඩ නැගිලා තිබෙන මානසිකත්වයේ ගොඩ නැගී නැගී තිබුණ මානසිකත්වයේ තමයි තණ්හා කියන්නේ. අන්න ඒක නැවත නැවතත් උදා නොවන සත්‍යයටපත් වෙන්න පටන් ගන්න උටේ නා තණ්හා නිරෝධ වෙන්න පටන් ගත්තා. අන්න තණ්හා නිරෝධ වී කියන ලකුමද සිද්ධ වෙන්නේ ආයිත් නැවතත් සසර ගමන්ට හේතු වෙන බැඳීමක් කඩයිමක් කඩලා ගියා. අන්න ඒක නම් තණ්හකයෝ සම්බ දුක්ඛං ජිනාති කිව්ව තණ්හාව ක්ෂේකීමේ සියලු දුක් වෙනවා කියනවා නිවන් අවබෝධය සිද්ධ වෙනවා. ඔනින් තේරුම් අරගන්න ඕනේ මේ ආකාරයේ මේ තණ්හා කියන තණ්හා කියනවා මේ පටිච්චසමුප්පාදයේ කොටස මෙසේ හොඳින් තේරුම් අරගන්න. එහෙනම් ඊ තැන බැඳ බවක්, සැඳෙන බවක්, ඊ තන්නේ හාවින ලක්ෂණයක් තිබුණා නම් අපේ මානසිකත්වයේ තුනේ ඒක දුරු කරගන්න අපි මොකද්ද කරන්න ඕනේ? ඒ අනිත්‍යතාවය දකින්න ඕනේ, දුක්ඛතාවය දකින්න ඕනේ. යද අනිච්ඡං කං දුක්ඛං යං දුක්ඛං තදනත්තා. යමක අනිච්ඡද ඒ දුක්ඛයි, යමක අනිච්ඡ නම් දුක්ඛ නම් ඒක අනත්තයි කියලා පෙන්නුම් මේ මූල ධර්මයට අනුකූලව ඒ අනත්ත බව දකින්න ඕනේ. මොකද අනත්තයි කියන්නේ අසාරත්ඨේන අනත්තා කියලා විග්‍රහ වෙනවා. සාරත්වයක් නැති නිසා, හරයක් නැති නිසා අනත්තයි. අපි අද තේරුම් අරගන්න ඕනේ අනත්ත කියන්නේ මොකද්ද? සාරත්වයක් නෑ, හරයක් නෑ, අල්ලගෙන හිටියයි කියලා බැඳි බැඳි රැඳි රැඳි හිටියයි කියලා අපිට ලැබෙන දෙයක් නෑ. මොකද්ද ලැබෙන දින හරය? හරයක් නැතුව දුක වෙහෙත ගෙන දෙනවා, ලැබෙන දෙයක් නෑ, කෙලවර වෙනවා, ගෙවිල යනවා. එනම් මනවදන් රූපයක් අල්ලාගෙන බලාගෙන හිටියනම් අපිට කවදාවත් එතන හිත තබාගෙන ඉන්න හැදුවට ඒ මනවදන් රූපේ ඒකාකාර පවතින එකක් නෙමෙයි. ඒ මොහොතක් ගානේ වෙනස් වෙලා යනවා. අපි කැමති මේ ආකාරයෙන් පවතිනවා නම් අපි හිතුවට ඒකේ සේවින්නේ ඒක විවිධාකාරයටපත් වෙනවා. කැමැති නැති ස්වභාවයටපත් වෙනවා. එහෙනම් මොකද සිද්ධ වෙන්නේ? අකමැති දේවල් එනවා, එනවට කැමති නැහැ. කැමැති දේවල් යනවා, යනවට කැමති නැහැ. නමුත් කැමැති නැති දෙයක්ම තමයි එතන සිද්ධ වෙන්නේ. ප්‍රිය මනාප වනවදන රූපයක් තියෙනවා නම් මේක මෙසේ පවතිනවා කොච්චර හොඳද කියලා කැමැත්තක් තියෙනවා, එසේ පවතින්නේ නැහැ. මේකට බාධක ඉන්නේ නැත්නම් කොච්චර හොඳ කියලා අදහසක් එනවා. නමුත් ඒක එසේ පවතින්නේ නැහැ, බාධක එනවා. එහෙනම් කැමති සී නැහැ. එහෙනම් අපි දකිනවා මනවරණ ශබ්දයක් එනකොට එහි තණ්හාවෙන් බැඳෙන්න හේතුව මොකද්ද? කොච්චර වටිනවද මේ ශබ්දේ? කොච්චර වැදගත්ද යන්ද කියන හැඟීම. එහෙනම් මේ ශබ්දේ යථාර්ථය දකිනකොට මේ මනවරණ ස්වභාවය ඇති ශබ්දේ අපි කැමති සී ඉන්නෙත් නැහැ. කැමති සී පවත්වන්න පුළුවන් දේකුත් නෙමෙයි. ඒවට විරුද්ධතාවයක් එනකොට අපි කැමති නැහැ. නමුත් විරුද්ධතාවයන් එනවා. මෙන්න මේ ආකාරයෙන් කුමද්ද සිද්ධ වෙන්නේ? කැමැති දේ පවත්තන්න බැරි තත්ත්වයක් මානසිකත්වයක් තමයි අපිට උදා වෙන්නේ. නමුත් අපි බලාපොරොත්තු වෙන්නේ කෙසේ හෝ කැමැති දේ පවත්තන්න ඕනේ කියලා. එහෙනම් කැමැති දේ පවත්තන්න බැරි බව හරියට දැනගත්තා නම් අපිට ඒකට ඇත්ත දැක්කා වෙනවා. මේ යථාර්ථය නම් අපි කොච්චර කැමති වුණත් මනවරණ රූප ආදීට කොච්චර තණ්හාවෙන් බැඳුණත් කැමැති දේ පවත්තන්න පුළුවන් දේක නෙමෙයි අපි මේ බැඳිලා උත්සාහ කරන්න කියලා වැටහි ගියා නම් එදාට මොකද වෙන්නේ? එතෙක් කල් කරපු මුලාසහගත වැඩ පිළිවෙල පිළිබඳ බලාපොරොත්තුවත් ඇරලා යනවා. මනෝවිද්‍යාව දෙන්න පටන් ගන්නවා. මෙන්න මේ ආකාරයේ මානසික සුද්ධතාවයක් ඇති වෙනකොට මොකද වෙන්නේ? අන්න රූප තණ්හාවට තිබෙන අවස්ථාව ඉවරයි, ශබ්ද තණ්හාවට තිබෙන අවස්ථාව ඉවරයි. ඒ වගේම ගන්ධයක් එනවා. අපි ප්‍රියමනාප වශයෙන් එන ගන්ධයක් ආපුහම අපි බලාපොරොත්තු වෙනවා මේ ගන්ධේ මම මෙසේ පවතිනවා නම්, මම කැමති මේ ආකාරයේ මේ ගන්ධේ මට දැනෙනවා නම්, වැටහෙනවා නම්, මෙසේ තියෙනවා නම් කියලා මෙහෙම අදහසක් එනවා. නමුත් අපි කැමැත්ත කොච්චර තිබුණත් ඒ කැමැත්තට අනුකූලව සිද්ධ වෙන්නේ නැහැ, වෙනස් වෙලා යනවා. මේ බඳු ගන්ධයට මේ බඳු විරුද්ධතාවයක් නොවනවා නම් කොච්චර හොඳ කියලා හැඟීමක් එනවා. නමුත් අපි ඒ හැඟීමාවත් අපේ හැඟීම අංශ මාත්‍රයක්වත් අහන්නේ නැහැ. ඒ විරුද්ධතාවයන් ගොඩ නැගිලා ඒ බඳු වන්නා වූ ඒ අපේ මානසිකත්වයේ නැත්නම් ප්‍රියවර්ණ මනවරණ ගන්ධ ස්වභාවය වෙනස් වෙලා යනවා. අන්නේ වෙනස් වෙලා ගියාම මොකද වෙන්නේ? අපි කැමති දේ නැතිකම මේ දුක විඳින්න සිද්ධ වෙනවා. යම් පිච්ඡං න ලබති තම්පි දුක්ඛං. මෙන්න මේ ආකාරයෙන් කැමති දෙයක් ලැබෙන්නේ නැද්ද? ඒක දුකයි කියනවා. මේ ආකාර දුකට හේතු වෙනවා. එහෙනම් අපි දකිනවා මේ විදිහට රූප තණ්හාවෙන්, ශබ්ද තණ්හාවෙන්, ගන්ධ තණ්හාවෙන්, රස තණ්හාවෙන්, පොට්ටබ්බ තණ්හාවෙන්, ධර්ම තණ්හාවෙන් කියන මේ සය පොළොක තණ්හාවෙන් බැඳිලා ඉඳ හැදුවත් ඒ තණ්හාවට හේතුකාරක වෙච්ච ප්‍රියමනාප ධර්මයේ, ප්‍රියමනාප ස්වභාවයේ කවදාවත් කැමැතිසේ පවතින එකක් නෙමෙයි. කැමැතිසේ පවතින නැති එකේ ධර්මතාවයේ අපි එක නොහිතන නිසා ඒක වැටහෙන්නේ නැත්තේ. මනසේ හිතන්න පටන් ගත්තොත් ඒක ඇත්ත නේද කියලා අපිට වැටහෙනවා. ඒක නම් ඇත්ත. අපි මොනවද ඒක අපි බලාපොරොත්තු කොහොමද ඇත්තක් වෙන්නේ? ඒක අපි කැමැති පවත්තන්න නේද? ඒක කොහොමද හැකියාවක් ලැබෙන්නේ කියලා වැටහුණා නම් එදාට මුලාසහගත මානසිකත්වයෙන් තිබෙන බලාපොරොත්තු සුන් වෙලා යනවා, කෙලවර වෙලා යනවා. අන්න එහෙම වුණා නම් මොකද වෙන්නේ? තණ්හා නිරෝධය එතන සිද්ධ වෙනවා. තණ්හා නිරෝධ වුණා නම් මොකද වෙන්නේ? ඒතං සන්තං, ඒතං පනීතං. ඒම සාන්තයි, ඒම පනීතයි. අන්න යදිදාං සම්බ සංකාර සමතෝ සම්බූපදී පටිනිස්සග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති කියන මේ ආකාරයෙන් පෙන්වන නිවන් සාන්තිය උදා වෙනවා. එහෙනම් ඒ සඳහා තිබෙන මාර්ගයේ ওই විදිහට අපි දකින්න ඕනේ. තණ්හාව කියන්නේ කුමක්ද කියලා බලලා එහි අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් ආදීනෝ බලන්න පුරුදු වෙන්න ඕනේ. තණ්හාවෙන් නික්මියාම හේවත් නිරෝධේ කොච්චර සාන්තද ප්‍රණීතද කියලා ආනිසංස බලන්න පුරුදු වෙන්න ඕනේ. මෙන්න මේ කාරණා දෙක කරගෙන යනවා නම් ආර්ය මාර්ගය වැඩෙනවා. වැඩෙන කෙනාට ඒ හේතේ උතුම් නිවන් සාක්ෂාත් කරගන්න හැකියාව ලැබෙනවා. ඒ නිසාද මේ පින්නතුන් මේ ආකාරයෙන් තණ්හාව තේරුම් අරගෙන, තණ්හාවට හේතුව තේරුම් අරගෙන, තණ්හා නිරෝධේ තේරුම් අරගෙන, තණ්හා නිරෝධ මාර්ගය වඩලා උතුම් නිවන් සාක්ෂාත් කරලා අදිෂ්ඨාන කරගන්න සෑම දිනකට යහපතක් වේවා.